Order, please. Kalau abiantara swedesi kat itu palat panas, palas sebab mati ma, lebih naik nanti pilih gini meyak tadi.
Niyojya kathanaya ke tumani, dedas dahatra varshe sandaha, deshiya nayasa sangvardhana aramudale, varshika vartava saha ginumma midiripat karami, ema vartava abhyantara paripalane ha rajya kalamana karane piribanda, aanshika adikshana karaka sabaha vete mukalituai, mama yojana karami.
Mahanagara saha basahir sangvardhana mati tuma.
Niyojya kathanaya ke tumani, rajya ginum piribanda karaka sabaha visin, dedas dahaname haiwe nimase visiyekpeni dina, Parlimentu itu diripat kanlada, ataweni parlimentu itu teweni sabahware, teweni wartawe, mahanagraha, basnaire, sangwardan amatyanshe, dedas dahat varshe, karya sadhana, ya sambandin, sandahan karnu piri bandav, parlimentu itu stavar niyoge kasiya dahanamein hatra prakarav, nirikshana saha ganulabu kriya marg piri bandav wartawa, mami diripat kerami, ema wartawa rajye ginum piri bandav karak sabahwe temu kalituai. Mami hujan nak kerami.
Angkat tu na garuk kerjakarma, gramia, ati kat itu warimang, dewasa, dewasa jalan sempat amat sangat drama.
Mami hujan katana, ya ketumani didas dah hat warshe sandha. Sri Lanka jati ke jalan jiwi, warga sangwardan adikari, warshe ke warta mami diripat kerami. Ema warta av tirasar sangwardan ha, parisare saha, swabhavi ke sempat piribanda anshik adikshana karak sabahvi te mukalituai. Mami hujan nak kerami.
Bom setuju. Karak sabah wata pilihan ini, wapara wajib kat itu pilihan dah ansi kadikshin karak sabah wata. Emak karak sabah sabahpati garu Syed Ali Sahir Maulana Mahatavis ini pilihan ni
emak.
Itu mah venuen garu Mutukumar nama itu mah visin wata pilihan ni emak.
Garu niyojya kathanaya ke tuh ni wapara wajib kat itu pilihan dah ansi kadikshin karak sabah itu hukuman lada. Eka edda nausya asuhati angkat tuna darana podu kontra panate yatate niyoge deka dedas dahata varshe sandha sampakara sevaka commission sabhave varshika karya sadhana vartava tuna dedas dolaha varshe sandha sima sahita lanka satasa ayatane varshika vartava saha dedas dahatara varshe sandha sampakara doga velinda sansthave varshika vartava saha ginum sambandhu eki karya sabhave vartava mama idiripat karami.
Bom setuju. Mahajan petisam pilihan ni memang garu SM chancellor metuma.
Garu niujuk katana itu bni. Madawatya rohala idri pita par. Angka kasiya tisega bidar na istanehi. Padinci HMK disana ek mahataga in lebun petisama pilihan nami.
Bom setuju. Petisam mahajan petisam kalas bahar yungkini mukerun lebi. Wacik pilihtu rapesha kena prasnya. Prasang keka garu hecha vitana ke metuma.
Menganuah garu niyojya kathanaya itu.
Garu abhyantara swedeshi kat itu palat sabha saha palat pana mati tuma nasi mat.
Garu kathanaya itu mani. Ayan, ek, hecha vitana mantu mae prasini de.
Oh, prasang ke.
Ayan ek, abhyantara swadesha kati itu, saha palat sabha palat pana matyansi visin, palam pansiya kindikiri me saraspa idiripat kara neta, enamun dhanata mema matyansi visin samasta divayina avarnevana paridi, ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ව්‍යාපෘති යටතේ ග්‍රාමීය පාලම් 1318ක් ඉදිකර අවසන් කර අතර මහජනයිති සඳහා පවරා දී ඇත. අයන දෙක මේ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ව්‍යාපෘති අරමුණ වන්නේ එක රටේ ජාතික ආර්ථික වර්ධනය අරමුණු කර ගනිමින් ජනතාවගේ සංචලනය සහ ජීවන තත්ත්වයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමයි. Deka gramia janatau ke pudu surakshita bawa wardeni kiri mai, tuhna gramia pradesha wala metek bawa itu tenogat, sampat upari malah se prayojana te geni ma benma, gramia prajawa ke jiwanatatte wardeni kiri ma aramunu karagani min, nawan ispa adan awastha sandha, onke deshi dhanu ma bawa itu te geni ma, pilitura tuhna memu biaputi sandha. Badulah disekin toberagan itu palan sanksya, ha, evai nama kawari itu pelitura. Badulah disekin pada awasan kerana itu palan sanksya wasu nama ekia, amunu me ikah hati ya ta amulah ti benua. Hatar බදුල දිසේක දැනට අබලන් වී ඇති අනෙකුත් පාලම් සංඛ්‍යාව බදුල දිසේක සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජනාව ඇති පාලම් සංඛ්‍යාව 18කි. තවද එක්සත් රාජධානීය ණය ආධාර මත ග්‍රාමීය පාලම් 175ක්, නෙදර්ලන්ත ණය ආධාර මත ග්‍රාමීය පාලම් 200ක් ඉදිකිරීම සඳහා පිළිවෙලින් 2019/27, 2019/22 යන දිනයන්හිදී කොන්ත්‍රාත් ජීවිසුම් අත්සන් කර ඇත. එමගින් හංගේරියානු ණය ආධාර මත පාලම් 100ක්, බෙල්ජියම් ණය ආධාර මත පාලම් 60ක් හා ඔස්ට්‍රියානු ණය ආධාර මත පාලම් 4ක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති වලට අදාළ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇත. අදාළ නොවේ. අවසාන
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ඇමතුමාගේ මේ පිළිතුරේ සඳහන් වුණා මේ එම ව්‍යාපෘතියක් නෑ කියලා. මා දන්නා තරමින් හිටපු අමාත්‍ය පයිස මුස්තාපා අමාත්‍යවරයාගේ කාලයේ මටත් පාලම් 12ක් ලැබුණා මගේ ආස මැතිවන්න කොට්ටාසයට. මම මේ පාලම් 12 වැඩමවීමට අවසන් කරලා තියෙන්නේ. ඒතර ඒ ව්‍යාපෘතිය මොකක් හරි මම නමේ ප්‍රශ්නයක් ඉදන් මේක නෑ කිව්වද දන්නේ නෑ. ගරු ඇමතුමනි, මම දැනගන්න අවශ්‍යයි පයිස මුස්තාපා ඇමතුමා ඉන්න කාලේ පාලම් 12ක් ලැබුණා. අපි ඊට පස්සේ මං හිතන්නේ ඔබතුමාගේ අමාත්‍ය ධුරයක ලැබුණට පස්සෙත් මේ ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක වෙනවා කියලා හිතලා මිනිසුන්ගේ ඉල්ලීම් කරා. නමුත් අද තාම අපිට ව්‍යාපෘති ලැබිලා නැහැ. ඒ ව්‍යාපෘතිය නතර වෙලාද නැත්නම් අර මේ වෙනුවෙන් වෙන් වෙච්ච මුදල් අවසන් වෙලාද කියන එක ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරුණීය නියෝජ්‍ය කතානායකතුමනි, මේ කලින් තිබුණු ගිවිසුම් අවසන් වෙලා තිබෙනවා. ඒ අනුව නව ගිවිසුම් දෙකක් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයෙන් අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ තිබුණා. ඒ අනුව 2019/27, 2019/22 කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළ තිබෙනවා. ඒ ගැන දැන් කටයුතු සිදුවෙමින්
පවතිනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ බදුල්ල සම්බන්ධ කොටසක් තියෙන නිසා අපේ චමින්ද විජේසිරිමන්තුමා දෙවෙනි අතුරු ප්‍රශ්නය අහන්න.
චමින්ද විජේසිරිමන්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ඇමතුමාගෙන් අහන්න ඕනේ කාරණේ තමයි, දැන් අපි ජාතික ආණ්ඩුව තුළ මේ අමාත්‍යාංශයේ දීර්ඝ කාලයක් සම්බන්ධ වෙලා හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරේ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයා වෙලා හිටියත් අපිට අපේ දිස්ත්‍රික්කයට පාලම් ලබා දෙන්න කටයුතු කළා. අපි දන්නවා දැන් ඔබතුමාගේ අමාත්‍යාංශයේ මේ පාලම් වැඩසටහන සඳහා විශාල දැවැන්ත මුදලක් ඇවිල්ලා තියෙනවා. ෂා, ඒක එක දිස්ත්‍රික්කයට සීමා වෙච්ච ඒ දිස්ත්‍රික්කයේ තුළ පාලම් හදන ව්‍යාපෘතියක් ඇලිට තමයි යන්නේ කැමතුනේ. කනගාටුවෙන් හරි මේක කියන්න ඕනි. ඔබතුමාට අවස්ථා ගණනාවක, මොකද අපේ ප්‍රදේශවල ගත්තොත් ඉතා දුෂ්කරම ප්‍රදේශවල තියෙන මේ පාලම් ප්‍රශ්නය. නමුත් අපි කනගාටුවටපත් වෙන්නේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිවරයා හිටියට ඉන්න කාලේ අරුබුද තියාගෙන ප්‍රශ්න තියාගෙන අපිට අපේ ජනතාවගේ අවශ්‍යතාවයේ තියෙන පාලම් ව්‍යාපෘති ටික අපිට ලැබුණා. නමුත් පළාත් පාලන අමාත්‍යාංශයට අදටවත් දැනටවත් ඔබතුමාට කියන්න පුළුවන් කමක් තියෙනවද දිස්ත්‍රික්ක වශයෙන් මේ පාලම් ප්‍රමාණය දෙනවා කියන කාරණය? මොකද අපි දන්නවා පෞගේ කාලේ ඒ ප්‍රශ්න තියෙද්දිත් ඇමතිවරයා ඇවිල්ලා මුල් ගලක් තියලා කිය. නමුත් අපි දිගින් දිගටම අමාත්‍යාංශයේ ලේකම්තුමාට ඔබතුමාට කෙසේ කීවත් ඒක සීමා වෙලා තියෙන එක්තරා දිස්ත්‍රික්කයකට කියන කාරණේ අද රටේම ප්‍රශ්නයක්. ඉසාරකරු ඇමතුමනි, අපිට තියෙන ප්‍රශ්නේ මේ ආණ්ඩුව තුළ ඉදිරියට ඉන්නවද නැද්ද, ඒ ඉදිරියේදී සහයෝගය දෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපි ඉන්නවදට. ඒසාව අපගෙන් අහන්නේ මේ ඉදිරිය තුළ අපිටත් එක හෝ පාලමක් දෙන්න පුළුවන් හයියක් ගරු ඇමතුමා හැටියට තියෙනවද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් එක්ක?
ගරු ඇමතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අත වශයෙන් පසුගිය කාලන සමයේ මට ඕනනම් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂ අවධානයක් යොමු කළ තිබුණේ උතුරුනැගෙනහිර ප්‍රදේශ සඳහා. ඒක වරදක් නෙමෙයි. මන්නාරම, කිලිනොච්චිය, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය කියන දිස්ත්‍රික්කවලට තමයි පහුගිය අම්පාර, මේ දිස්ත්‍රික්කවලට තමයි සුවිශේෂ අවධානයක් පසුගිය ඇමතිතුමා යොමු කළ තිබුණේ. කෙසේ වෙතත් දැනට නව ගිවිසුම් දෙක හරහා විජේසිරිපන්තුමා අපි අත්සන් කළ තියෙන ගිවිසුම 90 ඔබතුමා ඉදිරිපත් කරන පාලම් සංඛ්‍යාව දුන්නොත් ඒක අපිට ඇතුළත් කරන්න පුළුවන්.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 2 ගරු දයසිරි ජයසේකර මහත්මයා. ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, A1 ගෑස් වර්ල්ඩ් පුද්ගලික සමාගම සිලෝන් ඔක්සිජන් ලිමිටඩ්, 2 රුපියල් මිලියන 61ක් පමණ වේ. 3 ඔව්, A1 ගෑස් වර්ල්ඩ් පුද්ගලික සමාගම සහ සිලෝන් ඔක්සිජන් ලිමිටඩ්, දෙක රුපියල් මිලියන 22ක් පමණ වේ. තුන නැත වෛද්‍ය සැපයීම් අංශය මගින් ප්‍රතිපූර්ණය කරනු ලබයි. හතර වාර්ෂිකව බිලියන 50ක් පමණ වෛද්‍ය සැපයීම් අංශය වෙත සැපයීම් සඳහා වෙන් කරනු ලබන අතර එම මුදලින් කොටසක් ඔක්සිජන් වායුව සැපයීම් සඳහා යොදවනු ලබයි. පහ රුපියල් මිලියන 266ක් පමණ වේ. හය ප්‍රමාද වීම සිදුවද අදාළ මුදල් ලැබී ඇත. ආ පැන නොනගී.
ඔබතුමාගේ පළවෙනි අන්තිම ප්‍රශ්නය.
ගරු ඇමතුමනි, මම මේ ප්‍රශ්නේ ඇහුවේ විශේෂයෙන්ම දැන් මේ පළාත් සෞඛ්‍ය නිලධාරීන්ගේ සමුළුවකදී මේ සම්බන්ධ විශේෂයෙන්ම සාකච්ඡා වුණා. පළාත් සභාවල තිබෙන රෝහල්වලට මේ ඔක්සිජන් සැපීමේදී කෝටි 50ක් විතර දැන් ඒගොල්ලන්ට හිඟයක් තියෙනවා. ඒ නිසා ඒ පළාත් රෝහල්වලට ඔක්සිජන් සැපීම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සැපයුම් කරුවන්ගේ මේක ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි, මේ මුදල් එන ප්‍රමාණයත් එක්කනේ අපව ගෙවන්න වෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මම බැලුවේ ඒකයි. දැන් මේකත් එක්කම ගත්තම ඔබතුමාට මම කියන්න, දැන් අපි මේ කෝප් කමිටියත් මේ කතා කරා, මේ ඖෂධ හිඟයක් සමහරලාවට ඇති කරන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒක මේ පරිසිමිලදී ගැනීම වලට අවශ්‍ය කරන වැඩපිල්ල ඇතුළතින් සකස් කරන වැඩපිල්ලක් බවට පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අද මේ ඇදුමට දෙන හයිඩ්‍රෝ කොටිසන් කියන බේත, ඒ වගේම ෂෙවරෝගෙට ගන්න දිනපතා ගන්න බේත් වලින් එක බේතක් දැන් ලංකාවේම නැහැ. ඒ වගේම ඒ කියන්නේ තුනක් හතරක් ගන්න ඔබතුමා දන්නවා. ඒ හතරෙන් එක බේතක් මම ඒ නම මට මතක නැහැ, මම කියන්න. නමුත් ඒ බේත දැන් අද ලංකාවේම නැහැ. ඒකට අර බේත් තුන ගත්තයි කියලා හරියන්නේ නැහැ. ඒකට ආපහු නැවත වෙන වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දැන් ඇස්පීන් 5000ක් කිල්ලපුවාම ලක්ෂයක් කිල්ලොත් දෙන්නේ 5000යි. දැන් මේ වගේ ප්‍රශ්නකුත් මේක ඇතුලේ තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. මේ කාරණෙත් එක්ක ඇතුලලා තියෙන தත්ත්වය විසඳීම සඳහා ඔබතුමාගේ යම් ක්‍රියාමාර්ගයක් තියෙනවද කියලා.
පැහැදිලිවම අරගෙන තිබෙනවා. සමහර වෙලාවට භාණ්ඩාගාරයේ මුදල් ලැබීම අඩු වෙනකොට මෙවැනි ප්‍රසම්පාදනය යම් යම් ප්‍රශ්න තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම අපි මේක එහෙම හිඟයක් නැතුව කරගෙන යනවා. දැන් සමහරලාට වෙන්නේ ඒ තොග ලැබීමට එන නොයෙකුත් ප්‍රමාද දෝෂ තියෙනවා. නමුත් ඒවා ඔක්කොම අරගෙන දැන් සමහරලාට මට කියන ඕන ඊයේ මේ බෙහෙත නැහැයි කියලා. අද ඇව්වාම MSD එකෙන් බලනකොට ඕන අද එයා ලිෆ්ට් එකේ අද එනවයි කියලා එතන ඉඳලා සප්ලයි කරනවා. එහෙම තමයි මේක. ඒ අරෙන්න ඔය කියන වගේ විශාල හිඟයක් නැහැ. දැන් ඔය ඖෂධ දෙක මං බලලා ඔබතුමාට මං දන්නන්න. ඒකයි ඔය ඔක්සිජන් වලට තියෙන ප්‍රමා මේ මුදල් ලැබිලා නැත්තම් දැන් මට දන්නලා තියෙන්නේ ප්‍රමාදයෙන් සිදුවදා දාල් මුදල් ලැබිය ඇත කියලා. එතකොට ඒකත් මම ඔබතුමාට කියන්නම්.
දෙවෙනි අතු ප්‍රශ්නේ
ඔබතුමාගේම මේ මම ඔබතුමාට සුදුසුවන් දෙනවා. මොකද මේකට ඇත්තටම අර ක්‍රමවේදයක් තිබුණා නම් අපේ මම අපි එදා කෝප් එකෙත් මේක යෝජනා කරේ ඒගොල්ලන්ට බලන්න කියලා. මේ හරි ක්‍රමවේදයක් මේ චෙක් කරන්න මම පස්සේ අහන්න නැත්නම් ඒක ඉඩ දෙන්නේ.
දෙවෙනි
ප්‍රශ්නේ අහන්න මේ මම අහන්න කැමතියි. දැන් අද මේ සෞඛ්‍ය වර්ජිනයකුත් දැන් අද ආයෙත් පටන් අරන් වෛද්‍යවරුන්ගේ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. මේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය දැන් එදා ඒ කාලේ මම හිතන්නේ නිමල් සිරිපාසිල්ල ඇමතුමා සෞඛ්‍යම තියෙන කාලෙත් මේක ගැසට් කරා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. මම අහන්න කැමතියි ඔබතුමා, කවද්ද මේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරන්නේ? මොකද නැත්තම් මේ S3 ප්‍රශ්නේ දිගටම තවත් බලපානවා. ඒ නිසා මම අහන්න කැමතියි කවද්ද මේක අවසන් කරන්නේ
කියලා. ගරු ඇමතුමා
ගැසට් එකට යවලා ඔය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දන්නවා ගැසට් එකට යවුවයි කියලා. ඒකින්ද තමයි ස්ට්‍රයික් කරන්නේ. මොකද ඊට පස්සේ කියනවා අපේ ස්ට්‍රයික් එකින්ද තමයි හම්බුනේ කියලා. ඔය පැරණි ක්‍රම වෘත්ති සමිතිවල
ප්‍රශාංක 3 ගරු චමිද විසිරි මැතුමා
සමාන කතා නැහැ නියුජ කතා නැහැ.
ගරු අභ්‍යන්තර සුදේශ කටයුතු පළාත්පාලන අමාත්‍යාංශයෙන් ඇසීමට ප්‍රශාංක 3
ගරු නියුජ කතා නායකතුමනි, අයන්න එක පිළිතුර වූ උමාවේ ව්‍යාපෘති හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සාහන සැලසීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කර ඇත්තේ එම ව්‍යාපෘතියට අයත් මහබැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින්ය. මෙම සාහන කටයුතු සැලසීම සම්බන්ධයෙන් 2017/07/10 දින බදුල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී ගන්නා තීරණයට අනුව මේ සඳහා ඍජු මැදිහත්වීම් දිස්ත්‍රික් ලේකම් වෙත පවරා ඇත. 2017/07/18 දින අමාත්‍ය මණ්ඩල 17 ඇලිරක් 15/53 ඇලිරක් 704 ඇලිරක් 025 අංක දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බදුල දිස්ත්‍රික් ලේකම් වෙත නිදහස් කර ඇත. මූලික තොරතුරු 2019/07 දිනට
හානියට පත් වූ නිවාස සංඛ්‍යාව 936යි. තක්සේරුවට යොමු කර ඇති සංඛ්‍යාව 8626යි. තක්සේරු කර ඇති නිවාස සංඛ්‍යාව 8385යි. ලැබී ඇති තක්සේරු හානි නො වූ නිවාස අඩු කිරීම් 375යි. ගෙවීම් කිරීමට සුදුසු තක්සේරු වාර්තා 8010යි. මේ හානි අතරින් වන්දි ගෙවන ලද සංඛ්‍යාව පූර්ණ වන්දි 172යි. ප්‍රතිසංස්කරණ වන්දි 7047යි. මුළු එකතුව 7219යි. මෙම නිවාස 7219 සඳහා රුපියල් මිලියන 10044.2ක් වන්දි ගෙවීම සිදු කර ඇත. ඇමුණුම එක හැටියට සඳහන් කළ තිබෙනවා. එමෙන්ම මහවැලි සංවර්ධනා පරිසර අමාත්‍යාංශ ව්‍යාපෘතියට අයත් සමාගම් වෙතින් නිවාස 348ක් සඳහා රුපියල් මිලියන 42.1ක් නිවාස කුලී ලෙස ගෙවා ඇත. අංක අමාත්‍ය මණ්ඩල අංකදරණ පත්‍රිකාව අනුව 2017/7/18 දිනති අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව එකී අමාත්‍ය මණ්ඩලයේ සංදේශයේ කඩිනමින් ඉටු කළ යුතු අනුවංක 21ක් යටතේ වන ක්‍රියාකාරකම් සඳහන් කර ඇති අතර ඒවා පාත සඳහන් පරිදි වේ. දිග විස්තරයක් තිබෙනවා. ඒ විස්තරය මේ පිටුවක විස්තරයක් තියෙනවා. ඒක හැන්සන්ගත කරනවා. මෙම ව්‍යාපෘතිය භාර රේකී අමාත්‍යාංශය ලෙස මහවැලි සංවර්ධනා පරිසර අමාත්‍යාංශය කටයුතු කරනු ලබන අතර අභ්‍යන්තර සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය සම්බන්ධීකරණ කටයුතු බදුල්ල දිස්ත්‍රික් ලේකම් විසින් සිදු කරනු ලබයි. අවසාන ප්‍රශ්නයට පිළිතුර අදාළ නොවේ.
පිළිතුරු ලබා දීම වෙනුවෙන් ගරමතුනි මම අහන ප්‍රශ්නේ තමයි ඔබා මාත්‍යංශයේ යටතේ මේ උමාවේ ව්‍යසනයෙන් සිද්ධ වෙච්ච ඒ පීඩාකාරී කොට්ටාසවලට රාජසිරිගම් කොට්ටාසවලට යම් මුදලක් දරුවදයි කියන කාරණේ පිළිතුරු වශයෙන් දීලා තියෙනවා. එහෙම නැහැ මේක මහවැලි අමාත්‍යංශයෙන් කරන්නේ කියන කාරණේ. ගරු නියෝජක කතානායකතුමනි මේ ඔබතුමා දැන් කියපු කාරණේ තුළ මේ ව්‍යසනයේ බරපතලකම ඔබතුමා දන්න. නමුත් පෞගිය කාලය තුළ ඔබා මාත්‍යංශය තුළ ඔබ ඇමතිවරයා දරන කාලය තුළ නෙවෙයි මේ පිළිතුර සපයපු ලේකම්වරු එක මෙතන සපයලා නැහැ. පළාත් පාලන අමාත්‍යංශයට ඔබ පළාත් සභාව තුළට මහත් දැවැන්ත මුදලක් යොමු කරා මම දන්න ආකාරයට මේ ප්‍රදේශයේ ආවරණය වෙන යටිතල පාසුකම් සංවර්ධනය සඳහා කියන කාරණයට. ඔබතුමා ඔයාලා බලන්න මේ පිළිතුරේ නැහැ. එවන්නේ නැති කාරණේ තමයි ගරු අමාත්‍යතුමනි මේ ප්‍රදේශයෙන් බැහැරව පළාතේ වෙනත් කොට්ටාස උදාහරණයක් ගත්තොත් අපි දන්නවා උමාඔය පීඩේට අවිච්ච ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හඳුනාගෙන ඒ කඳා යොදවාගෙන පළාත් පාලන අමාත්‍යංශන මුදල් ලැබුවේ ඒ අඩිතල පාසුකම් ටික හදන්න කියලා. එසේ නොවි වෙනත් වූ ප්‍රදේශයේ තමන්ගේ ඡන්දය මනාපය වෙනුවෙන් මේ මුදල මේ තීන්දුවේ මහැරව කටයුතු කරා. මේක සම්බන්ධීකරණයේ දිස්ත්‍රි සම්බන්ධීකරණ සාකච්ඡාවට භාජනීච කාරණයක්. අඹතැන්න කියන ග්‍රාමය මේකට සම්බන්ධ වෙලා නැහැ. ඒ ප්‍රදේශවලත් ඊට එහා ගිය ප්‍රදේශවලත් මේ මුදල යොදවලා කටයුතු කරා. එසේ මුදවලා යොදවලා කටයුතු කරපු වැඩපිළිවෙලේදී ඒ නිලධාරීන් හා ඒ පළාත් සභාව අනුව කටයුතු කරලා තියෙනවා නම් අමාත්‍යංශය ඇතින් යම් පියවරක් ගන්න පුළුවන්ද? ඒ ගන්නා පියවර මොනවාද කියන කාරණේ දැනගන්න කැමැතියි.
ගරු නියෝජක තනායකතුමනි මේ පිළිතුර ඇතුළත සඳහන් වෙනවා. මම ඒ කරුණු කියවෙන්නේ නැහැ. උදාහරණයක් ඇරෙයිර බර වාහන ගමන් කිරීම නිසා අබලන් වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම ඌව පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා රුපියල් මිලියන 208ක් වැය කර මාර්ග 7ක් ආපට්ට අතුරා ඇත. පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මාර්ග 41ක් ප්‍රතිසංස්කරණය කර ඇත. ඒ වගේම මේ පිළිතුරේ සඳහන් වෙනවා බලපෑමට ලක් වූ ප්‍රදේශවල පාසල් ප්‍රතිසංස්කරණය කිරීම ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා බලපෑමට ලක් වූ ප්‍රදේශවල පාසල් 20ක් ප්‍රතිසංස්කරණය කර ඇත. මම මේ පිළිතුර අපේ විජේසිර මන්තුමාට ලබා දෙන්න පුළුවන්. මේක ඉතුරු දිග විස්තරයක් තිබෙන නිසා මේක කියවලා බලලා පළාත් සභාවේ මුදල් ලබා දී ඇති ප්‍රමාණය සහ වැය කොට ඇති ප්‍රමාණය පිළිබඳ විග්‍රහයක් මට දුන්නොත් මට නැවත මේ ගැන පරීක්ෂණයක් කළා. එහෙම අසාධාරණයක් සිදු වෙලා තියෙනවා නම් පළාත් සභාවට මුදල් කොමිසම හරහා මුදල් යවනවා. ඒ ගැනත් මේ පිළිතුරේ දීර්ඝ වශයෙන් තැනින් තැන සඳහන් වෙනවා. ඒ දෙක ගලපලා මට කිව්වොත් අසාධාරණයක් සිදු වෙලා තියෙනවා කියලා ඒ ගැන මට කටයුතු කරන්න.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්න. ඔබතුමා මම ඔබතුමා කියනවා සංවර්ධනය කරපු මාර්ගවල බැලුවොත් එමේ අදාළ කොට්ටාසයට සම්බන්ධ නැහැ. එහෙන් බැහැර වෙලා තමයි මුදල් යොමු කරලා තියෙන්නේ. ඒක පිළිබඳ ඔයලා බලන්න. අනිත් කරු එමෙතුමේ තාම මේ ව්‍යසනයේ සඳහා වාජනය වෙච්ච සම්බන්ධ වෙච්ච ඒ ජනතාවට ඔවුන්ගේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල නිර්මාණය කිරීම සඳහා අපි අසාර්ථක වෙලා තියෙනවා. මහවිල අමාත්‍යංශයෙන් වෙන්න පුළුවන්, පළාත් පාලන අමාත්‍යංශයෙන් වෙන්න පුළුවන්, ආපදා ගමන අමාත්‍යංශයෙන් වෙන්න පුළුවන්. ඔවුන් මේ ආපදාවට ලක්විච්ච කණ්ඩායමගේ ඉදිරි වැඩපිළිවෙල හදන්න පුළුවන් වැඩපිළිවෙලක් නැහැ. උදාහරණයක් ගත්තොත් අදටත් දැන් අවුරුදු 6ක 7ක කාලයක් ලං වීගෙන එනවා. ගොවීන්ට තමන්ගේ දෛනික ජීවිතය ගත කරන්න පුළුවන් ආදායම් මාර්ගය වෙනේ ගොවි බිම් සියල්ල වගා කටයුතු කිරීම සඳහා අහිමි වෙලා තියෙනවා. උන්ට විකල්ප රැකියා නැහැ. මං හිතනවා මෙන්න මේ සඳහා වැඩපිළිවෙලක් හදන්නට ඕනි. අපි ගත්තොත් පානීය ජලය ගත්තා තාම බවුසර වලින් දෙන්නේ. උල්පත් සිඳී යාම කියන කාරණේක බරපතල ප්‍රශ්නයක්. මේ මං හිතනවා මෙන්න මේ කියන අධ්‍යයනය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි දිගින් දිගටම යෝජනා කළා. අපිට විනාද විකල්ප ආදායම් මාර්ග සහ රැකියා සඳහා යන්න පුළුවන් ක්‍රමවේදයක් හඳුනන. උදාහරණයක් ගත්තොත් ගරු ඇමතුමනි, අපි ඇඟලුම් ශේෂ්ත්‍රය සම්බන්ධ ඇඟලුම් කර්මාන්ත කීපයක් මේ ප්‍රදේශයේ ජනතාවට තමන්ගේ රැකියාව ආරක්ෂා කර ගැනීමෙන් හදන්න කියලා. ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ. ඒ තුළ මං හිතනවා මේ බොහෝ දෙනා අද පන්සලට දාන වේල දෙන්න බැරි වෙලා තියෙනවා. තමන්ගේ දරුවගේ පාසල් යන්න අමාරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ සඳහා අද යෝජනා කරනවා ඒ සඳහා අමාත්‍යාංශය වශයෙන් කාලීන වශයෙන් යොදන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න. ඒ වගේම මේ භුවබ්බන්තරේ දිගින් දිගටම සිද්ධ වෙන වෙනස් වීම තුළ අලුතෙන් හානියට පත් වෙනවා. හානිය වන්දිය ගෙවුවට පස්සේ තවත් හානියට ලක් වෙනවා. අද වැස්සාවත් ඒ ගෙදර තවත් හානියක් ලක් වෙනවා. නමුත් ඒවට වන්දි ගෙවීම සඳහා ක්‍රමවේදයක් නැහැ කරන්නේ. ඒක වන්දියක් ගෙවුවට පස්සේ නැවත ආයේ වන්දි ගෙවීමක් බෑ. ඒ නිසා මම හිතනවා මෙන්න මේ කියන කාරණා දෙක තේරුම් අරගෙන අමාත්‍යංශයේ ඉදිරි වැඩපිළිවෙලක් කළ හැකිද කියන යෝජනාව මෙලාවේ
ගරුමෙතුම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කාරණේ මා ජනතාවගේ පැත්තෙන් ගැටලුවක් තිබෙන බව පේනවා. විශේෂයෙන් පිළිතුරේ සඳහන් වෙන කරුණු මං හැන්සාඩ් ගත කරනවා. ඒක එතුමාට එතකොට මම කොපියක් දෙන්න පුළුවන්. ඒ අතරේ මම වෙනම සාකච්ඡාවක් මන්ත්‍රීතුමාට ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. අදාළ ප්‍රාදේශීය ලේකම්වරුත් අදාළ පළාත් පාලන කොන්සාරිස්වරුත් අනිත් අයත් එකට සම්බන්ධ කරගෙන ඒ ගැන බලන්න පුළුවන්. මොකද පිළිතුරේ සඳහන් කරලා තිබෙනවා ජලය ගබඩා කර සැපීමට හැකිවන පරිදි ලීටර 10000ක ප්‍රමාණයේ ටැංකිය ඇතුළත් ජල ටැංකිය 6792ක් බෙදා දුන්නා කියලා. ඒ වගේම බවුසර් 21කින් ජලය බෙදා හරිනවා කියලා. හැබැයි මේ කියන කාරණාවට අමතරව තවත් ප්‍රශ්න තියෙන බව පැහැදිලි මන්ත්‍රීතුමාගේ අදහසින්. ඒ ගැන වෙනම සාකච්ඡාවක් මම ලබා දෙන්නම්.
හොඳයි, බොහොම ස්තුතියි ගරු මහතුමා. ප්‍රශ්න අංක 4 ගරු වෛද්‍ය නනින්ද ජයසිත මහතුමා.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවාදන සහ යවන කටයුතු අමාත්‍යමගෙන් ඇසීමට.
පිළිතුරු A1 4975 A2 ශ්‍රී ලංකා පොලිසියේ පොලිසා නියාමන සේවා ගණයේ උපපොලිස් පරීක්ෂක තනතුරට අදාළව බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අංක PSC(1)(0.7)(0.1)(0.3)(0.2014) හා 2015 අප්‍රේල් මාස 10 වැනි දින අනුමත කර ඇත. නමුත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවන තෙක් එහි මුල් පිටපත් අත්සන් කර නොතිබිනි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත බඳවා ගැනීමේ හා උසස් කිරීම පරිපාටි අනුව උසස් වීම ලබා දීම සඳහා උපපොලිස් පරීක්ෂක තනතුරේ සම්පූර්ණ කළ යුතු සේවා කාලය වසර 9කි. මේ වන විට උපපොලිස් පරීක්ෂක තනතුර සඳහා නව බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය සකස් කර පොලිස්පති විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිර්දේශ ලබා ගැනීම සඳහා ආයතන අධ්‍යක්ෂක ජෙනරාල් සහ ජාතික වැටුප්පා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත යොමු කර ඇත. එයට අදාළ නිරීක්ෂණ හා නිර්දේශ ලද පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ. A3 ජාතික පොලිස් කොමිෂන් සභාව අංක NPC(ED)(NGO)(PR)(140)15 හා 2016 ජූලි මාස 18 වැනි දින දිපිය මගින් පොලිස්පති වෙත දන්වා ඇති පරිදි කටයුතු කර 2016 මේ මාස 31 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි උපපොලිස් පරීක්ෂක තනතුරේ වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ උපපොලිස් පරීක්ෂකවරුන් 539කට, කාන්තා උපපොලිස් පරීක්ෂකවරියන් 56කට, මේ වන විට පොලිස් පරීක්ෂ තනතුරේ උසස්වීම් ලබා දී ඇත. නව බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය සඳහා අනුමැතිය ලද පසු ඊට අනුකූලව උසස්වීම ලබා දීමට කටයුතු කරනු ලැබේ. ආ අදාළ නොවේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
නියෝජ්‍ය කතානායකතුමනි, මේ පොලිසියේ උසස්වීම් සම්බන්ධ ප්‍රශ්නය ඔබතුමාට දැන් දිගින් දිගටම යොමු වෙනවා. මන්දක ඊයේත් මන්ත්‍රීවරයෙක් පොලිස් කොස්තාපල් තනතුරේ සිට සැරයන් තනතුර දක්වා උසස් කිරීමේදී වෙච්ච ප්‍රශ්න දැන් ඔබතුමාට යම් සහතිකයක් දෙන්න පුළුවන්ද මේ කරු සභාවට? මෙතනින් එහාට විශේෂයෙන් මේ උපපොලිස් පරීක්ෂක තනතුරේ ඉඳලා පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් වීමේදී නියමිත කාල සීමාව අනුව මේ කටයුතු සිද්ධ වෙනවා කියලා, එහෙම නැත්නම් ආණ්ඩුවට හිතිච්ච වෙලාවක කරනවා, එතකොට සැලකිලි පිරිසකට අසාධාරණයක් සිද්ධ වෙනවා. මොනවා හරි ක්‍රමවේදයක් හදලා තිබෙනවාද නිශ්චිත කාල වකවානු තුල මේ උසස් වීම ලබා දීම සඳහා?
ගරු ඇමතුමා.
ගරු මන්ත්‍රීතුමා, මේ ගැන මං හිතන්නේ ගොඩක් දුරට කතාබහ වෙලා තියෙනවා. නිශ්චිත වෙලාවක් හරියටම කියන්නට බෑ. නමුත් ඒ ගැන පුළුවන් තරම් ඉක්මනින් මං හිතනවා අපේ දැන් ඉන්න පොලිස්පතිතුමාත් සමඟ සාකච්ඡා කරලා ඒ වැඩ කටයුතු කරන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. මොකද විශේෂයෙන්ම මේකේ ගැටලු රාශියක් තියෙනවා අප මේ පොලිසියේ උසස් වීම පිළිබඳව. හැම ක්ෂේත්‍රයේම වගේම මේ උසස් වීම පිළිබඳ විශාල ප්‍රශ්න ගැටලු තියෙනවා. ඒ ගැන පුළුවන් තරම් ඉක්මනින් ඒ ගැටලු නිරාකරණය කරන්නට වැඩ කටයුතු කරනවා.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
නියෝජ්‍ය කතානායකතුමනි, අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේදී ජාතික ආරක්ෂාව පිළිබඳව යලිත් වටයකින් අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න පටන් අරගෙන තිබෙනවා. එතකොට මහජන ආරක්ෂාව සැලසීමේදී මේ පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය අති විශිෂ්ටයි, අති ඒක විශාල වකීමක් දරනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය කරන මූලික පහසුකම් සැපයීමේදී පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රමාණවත් අවධානයක් යොමු කළ නැති බව තමයි පේන්නේ. දැන් අඩුතරමේ මීට කලින් නම් මාස 6කට වතාවක්වත් ඔවුන්ට ලබා දීපු මේ සපත්තු කුට්ටම දැන් එහෙම නියමිත කාර් ලැබෙන්නේ නැහැ. දැන් මේ ඔවුන් මේ වර්ෂා මැද්දේ තමන්ගේ රාජකාරී කරනවා. වර්ෂාව කියලා පැත්තකල ඉන්න බෑ. නමුත් අඩුතරමේ රේන් කෝට් අවශ්‍ය ප්‍රමාණයට නිකුත් වෙලා නැහැ. ඔබතුමා හොයලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඔය වසර 10කට වරක් නිකුත් කරන මේ ජර්නි මෙට්‍රස් එක දැන් නොලැබිච්ච පොලිස් නිලධාරීන් ඉන්නවා. ඉතින් මේවා ඉතාම අවම පහසුකම්. මගෙන් අපි අගමැතිවරයාගේ ආරක්ෂාව රුපියල් 100,000ක වාහන ගෙන්නන වෙලාවේ මේ පොලිස් නිලධාරීන්ගේ මූලික අවම පහසුකම් ටික රාජකාරී කිරීමේදී පහසුකම් සපයන මේ වෙනුවෙන් ඔබතුමාලාගේ අවධානය යොමු වෙලා තිබෙනවාද? ඒ පහසුකම් සපයන්නට අමාත්‍යංශයට ගන්න ක්‍රියාමාර්ග මොනවද?
ගරු ඇමතුමා.
ගරු මන්ත්‍රීතුමා, මම හිතන්නේ පොලිස් නිලධාරීන්ගේ පහසුකම් ලබා දීම මං හිතයි අපේ වගකීමක්. ඉතින් ඒක යන අපි පුළුවන් තරම් ඒ වැඩ කටයුතු හරි වෙලාවට කරනවා. නමුත් මේ වගේ අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා නම් ඒ ගැන බලලා පුළුවන් තරම් ඉක්මනින් ඒ පහසුකම් ටික ලබා දෙන්නට වැඩ කරමු.
බොහොම ස්තුතියි. ප්‍රශංක පහ ගරු පද්ම උදේශාන්ත ගුණසිංහ මහත්මයා. ගරු කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරි මාර්ග ධීවර ජල සම්පත් අමාත්‍යමය නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි, කෘෂිකර්ම ඇමතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ප්‍රශංක 6 ගරු වේල්කුමාර මහත්මතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමා අනව ප්‍රශ්න.
ගරු රාජ්‍ය ව්‍යවසාය කඳුළු රට උරුමය මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගේ නැසීමට. ප්‍රශංක 6.
එක වතුකම්කරුවන් 814යි. 2 there's a table, shall I table it? Long table. අපේ මං කියවන්නම්. පිරිමි සංඛ්‍යාව 234යි, ගෑනු සංඛ්‍යාව 296යි, මුළු සංඛ්‍යාව 530යි. කම්කරුවන් පිරිමි සංඛ්‍යාව, ගෑනු සංඛ්‍යාව සහ මුළු සංඛ්‍යාව. ඒ වගේම මේ සේවා නියුක්ති භාරකාර අරමුදල 82යි, සේවක අර්ථසාධක අරමුදල 356යි, විශ්‍රාම පාරිශෝතිතය 446යි. කරුණාකර ඇමනු එක බලන්න, ඒ සියලු විස්තර තියෙනවා.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය කතානායකතුමා, ගරු අමාත්‍යතුමනි, මේ වෙනකොට ඔබතුමාගේ සංඛ්‍යාලේඛන 90 ගෙවීමට තියෙන ඒ EPF ETFA ග්‍රැටිවිටි වල දීමනාව කොයි කාලේ වෙනකොට ඒක ලබා දීමට සලසුමක් කරලා තියෙනවද කියලා දැනගන්න පුළුවන්ද?
නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩු කාලේ, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලේ අවුරුදු 20ක් මේ ජනවසම රාජ්‍ය වැලි සංස්ථා වටවල EPF ETF ගැටුවේ කිසිම දෙයක් ගෙවුවේ නැහැ. For 20 years අවුරුදු 20ක් ගෙවුවේ නැහැ. පස්සේ මම දිනසිය ආණ්ඩුව කාලේ වැලි කර්මාන්ත ඇමතිවරයා කාලේ මම කැබිනට් පත්‍රිකාවක් දාලා බිලියන 1800ක් ඉල්ලගත්තා මේ ගෙවන්න. මම රවි කන්නානායක ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ඒකට එකගුණා. හැබැයි අපිට ඒකේ මිලියන 1000යි හම්බුනේ. ඒ මිලියන 1000 අපි වතුකම් කරුවන්ට ලබා දුන්නා. තව 800ක විතර ඉංගියක් තියෙනවා. ඉතින් මේ 800 අපි පාණ්ඩාගාරයේ ඉල්ලලා තියෙනවා මංගල ඇමතිතුමාගෙන් අපි ඉල්ලලා තියෙනවා. එතුමා දෙනවයි කියලා පොරොන්දු වෙලා තියෙනවා. හැබැයි මම මංගල ඇමතිතුමාට කිව්වා බුදල් ඇමතිතුමාට කිව්වස ද රාජ්‍ය වැලි මේ වතු පවර ගන්නකොට වතු පවර ගන්නකොට ඒ වතු සියල්ලම ගත්තේ LRC එකට. LRC එක තමයි වතු වාරු ගත්තේ කොබ් එකට ඇමතිතුමා කාලේ. LRC එකෙන් ජනවසමේ රාජ්‍ය වැලි සංස්ථාවේ දුන්නා. රෙස් කෙරුවා. දැන් අයිඩියා ඉතින් රාජ්‍ය වැලි සංස්ථාවයි පසුගිය චන්ද්‍රිකා මැතිණිගේ ආණ්ඩු කාලේ වතු පුද්ගලිකාංශයට දෙනකොට ලීස් එග්‍රීමෙන්ට් එකක් අස්සක් කරුවේ ජනවසමේ රාජ්‍ය වැලි සංස්ථාවේ. ඒගොල්ලෝ තමයි අයිතිකාරයෝ හැටියට ලීස් එග්‍රීමෙන්ට් එක සභාගම් වලට දෙනකොට අස්සම් කරුවේ. ඉතින් මම මුදල් අමාත්‍යාංශයට කීප වතාවක්ම කියලා තියෙනවා මේ ලීස් රෙන්ට් එක බදුකුලිය එන්න ඕන රාජ්‍ය වැලි සංස්ථාවටයි ජනවසමටයි කියලා. නමුත් මේ අය මේක දෙන්නේ නැහැ. ලීස් රෙන්ට් එක එන්න ඕන රාජ්‍ය වැලි සංස්ථාවටයි ජනවසමටයි. ඒ මොකද ඒ අය තමයි අයිතිකරවණු හැටියට සභාගම් 9කට මේක බදු දුන්නේ. නමුත් භාණ්ඩාගාරයේ මේක තියාගන්න අවුරුද්දකට බිලියන 1500ක් ලීස් රෙන්ට් එක එන්න ඕන ජනවසමට රාජ්‍ය වැලි සංස්ථාවට. එතකොට මේක දෙන්නේ නැතුව මේ ආයතන දෙක නඩත්තු කරන්න බෑ. ඉතින් මම මුදල් ඇමතිතුමාගෙන් මේක ඉල්ලලා තියෙනවා. මට පොරොන්දු වෙලා තියෙන එක කොටසක් හරි ලබා දෙනවා කියලා. නමුත් ඉතාමත් කෙටි කාලයක් තුළ අපි මේ ප්‍රශ්නේ විසඳන්න බලාපොරොත්තු
වෙනවා. මොකද දෙවෙනි අතුරු ප්‍රශ්නේ?
නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ ඇමතිතුමා ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අර පසුගිය කාලයේ තිබ්බ ඉගමුදලේ අඩක් ගෙවීම පිළිබඳව මේ කාල සීමාව තුළ. නමුත් නැවතත් අර ගෙවීම පසුබස වීමින්ද ඒක නැවත වරක් ලොකු ඉගයක් ගොඩනැගීමින් තියෙනවා. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා රජයේ ප්‍රතිපත්තියක් ඇටියට මේ වතු කම්කරුවන්ට පර්චස් සතක ඉඩම ලබා දීමේ ඒ වැඩකටයුත්ත ඉතා ශීඝ්‍රයෙන් දියත් කරගෙන යෑම ගැන. නමුත් මේ වතු කීපයක විශේෂයෙන්ම අන්තානවත්ත මාවිල බොහොයිල් ඒ වගේම SPCI ආයතනයට අයිති රංගල උන්නස්ගිරිය ප්‍රදේශයේ තියෙන වතුවල ඒ පර්චස් සත ලබා දීම තාමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ පර්චස් සත ලබා දීමේ පිළිබඳ ඔබතුමාගේ ඒ වැඩසටහන මේ 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 කාල සීමාව තුළ අවසන් කරන්න පුළුවන්ද කියන එක මට දැනගන්න
කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ව්‍යාපාර ආණ්ඩුව මැදිහත්පත් වුණා විතරයි. විගසර් මම වැඩි කර්මාන්ත ඇමතිවරයා කාලේ පර්චස් සතක් වතුකම් කරුවන්ට ලබා දෙන්න මම කැබිනට් පත්‍රිකාවක් දාලා අධිකාරී ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වතුකම් කරුවගේ ඉඩම් අයිතිය පිළිගත්තේ අපි. ඉතින් අපි ඒ ගැන ආඩම්බර වෙනවා. මම ඇත්ත වශයෙන්ම හන්තානේ පැත්තේ මගේ ඔබතුමත් එක්ක ගිහිල්ලා ඉඩම් බෙදුවේ මතක නැද්ද? මම මෙතුමත් මෙතුමයි අගමැතිතුමත් එක්ක ගිහිල්ලා තමයි හන්තානේ පැත්තේ ඉඩම් කැමැලි 500ක් දුන්නේ. හැබැයි තව ටිකක් දෙන්න තියෙනවා, මම පිළිගන්නවා. අපි එක් ක්‍රියාත්මක කරනවා සර්.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රශාංක හත ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායක.
අභ්‍යන්තර ස්වදේශීය කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යමය නැසීමට
ප්‍රශ්නය අයන්න එක වයම පනත් ප්‍රධාන අමාත්‍යවරයාර්ථයේ පවතින අමාත්‍යංශ දෙපාර්තමේන්තු වෙනත් ව්‍යවස්ථාපිත ආයතන සංඛ්‍යාව 11කි. ප්‍රශ්නාංක දෙක පිළිතුර එම එක් එක් ආයතනවල නම් හා ලිපිනයන් පහතින් සඳහන් කර ඇත. එක වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, දෙක වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළාත් සභා කාර්යාලය, තුන වයඹ පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව, හතර වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, පහ වයඹ පළාත් පරිසර අධිකාරිය, හය වයඹ පළාත් වයඹ සංවර්ධන අධිකාරිය, හත මානව සම්පත් සංවර්ධන අධිකාරිය, අට යන්ත්‍රෝපකරණ අධිකාරිය, නමේ කර්මාන් සේවා කාර්යාංශය, 10 ජනකලා කේන්ද්‍රය, 11 පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරිය. ප්‍රශ්නාංක 3 වත්මන් පිළිතුර වත්මන් යහපාලන රජයේ බලයට පත්වීමෙන් අනතුරුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාටදී පාලනය වෙන ආයතන සඳහා බඳවාගෙන ඇති සේවකින් සංඛ්‍යාව 4932කි. ප්‍රශ්නාංක 4 පිළිතුර වූ මේ සමග අමුණා ඇති සංයුක්ත තැටියේ සම්පූර්ණ විස්තරයක් ඒ සීඩී එක ඔබ මන්ත්‍රීතුමාට ලබා දෙන්න පුළුවන්. පසුබිම් වාර්තාව වයඹ පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පවතින අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව වෙනත් ව්‍යවස්ථාපිත ආයතන සංඛ්‍යාව 11කි. වත්මන් යහපාලන රජයේ බලයට පත්වීමෙන් අනතුරුව වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා යටතේ පාලනය වන ආයතන සඳහා බඳවාගෙන ඇති මුළු සේවක සංඛ්‍යාව 4932ක් වන අතර එයින් පළාත තුල ලබා දුන් ගුරුපත්වීම් සංඛ්‍යාව 4048ක් වේ. එසේ බඳවාගෙන ඇති මුළු සේවකයන්ට පත්වීම් ලබා දුන් ආකාරයේ සංයුක්ත තැටිය මන්ත්‍රීතුමා වෙත ඉදිරිපත් කරනවා. ඒක එතකොට බලන්න පුළුවන් දිග විස්තරයක්. ඊළඟට ප්‍රශ්න අංක 4 පිළිතුර වූ මේ සමග අමුණා ඇති සංයුක්ත තැටියේ සම්පූර්ණ වාර්තාව තියෙනවා. ආයන්න අදාළ නොවේ.
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කර මන්ත්‍රීතුමා.
සර් පහ සර් පස්වෙනි එකට බඳවාගත් ක්‍රමවේදී
මොකද්ද? මම
ආයන්න පහ.
ප්‍රශ්නාංක පහ.
සර්
බඳවාගෙන ලැබු සේවකයන් හා බඳවාගත් අනතුරු හා වෙන් වශයෙන් සඳහන් කර ඒකද?
නෑ සර්, මේ එසේ සේවයේ බඳවා ගැනීම පළාත් සභාව අනුගමනය කළ
ක්‍රියාමාර්ග ඒක අර සංයුක්තයේ සම්පූර්ණයෙන් තිබෙනවා.
හරි සර්.
මේ ගැන මන්ත්‍රීතුමා මේ විශේෂයෙන් මම සඳහන් කරන්න කැමති ඒකේ ඕනනම් අධ්‍යයනය කළ බලලා ඒ පිළිබඳ තිබෙන යම් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අනිත් එක විසිරුවා හැරි අවස්ථාවක මෙවැනි ආයතනවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභාවේ සඳහන් වෙන වගන්ති අනුව යම් යම් ආයතනවලට පත්කිරීම සහ අනෙක් කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන ප්‍රතිපාදන උල්ලංඝනය වෙන බව අපිට පෙනී යනවා. ඒ සම්බන්ධයෙන් කරුණු මේ ගැන අධ්‍යයනය කළ ඉදිරිපත් කරොත් ඒ ගැන එතකොට මම හිතනවා අපිට හොඳ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන්කම තියෙනවා.
පළවෙනි අතුරු ප්‍රශ්නය.
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා බොහොම පැහැදිලි පිළිතුරක් ලබා දීම පිළිබඳව. මීට පෙරත් මම ප්‍රශ්නෙකදී ඔබතුමාගෙන් පිළිතුරක් මට ඒක ලිපි ගොණුවක් විදිහටම ලැබුණා. ඒකට විශේෂ ස්තුතියක් පුද නොකරන. දැන් මේ ප්‍රශ්නයම තුමා තුන්වෙනි වතාවට තමයි පිළිතුරු ලැබෙන්නේ ඔබතුමා යටතේ. ඒක ඔබතුමාගේ වැරද්දක් නෙවෙයි. මේ අමාත්‍යංශ කීප වතාවක් එහෙට මෙහෙට වෙනස් වීම සිදු වුණු නිසා. දැන් විසුරුවල හැරලා තියෙන්නේ විසුරුවන්න පෙර අපි ඉදිරිපත් කළ ප්‍රශ්නොත් වලටත් උත්තර නොලැබෙන අවස්ථා තියෙනවා. පළාත් සභාවයි මහාණ්ඩුවයි එහෙම නැත්නම් රේගිය අමාත්‍යංශ අතර ඝර්ෂණයක් දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණා. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න සිදුවෙනවා. දැන් ටිකට කලින් මගේ මිත්‍ර පැරණි මිත්‍රයා අපේ චමින්ද විජේසිරි මහත්තුමත් මම හිතන්නේ ඔබතුමාගෙන් ඇහුවේ ඔබතුමාට අදාළ ප්‍රශ්න නෙමෙයි, දිගින් දිගට ආපු ප්‍රශ්නයක්. ඉතින් පළාත් සභාවේ මේ අවිධිමත් ක්‍රමය එහෙම නැත්නම් ඒගොල්ලොන්ට වාසි විදියට හදාගත් ක්‍රමය දිගින් දිගට සිදුවීම රටේ ජනතාවට එහෙම නැත්නම් දිස්ත්‍රික්කක පළාතක ජනතාවට රේකී අමාත්‍යංශේ පළාත් අමාත්‍යංශේ කියලා බෙදලා භුක්ති විඳීම පළ විපාකයට මුහුණ දීම සාධාරණ නෑ මත්තුමා. නිසා මම ඔබතුමාට මගේ පළවෙනි අතුරු ප්‍රශ්න විදියට යොමු කරන්නේ දැනට පළාත් සභාව විසිරිලා අවසානයි. දැනුත් පළාත් සභාවේ මං හිතන්නේ මට පේන්නේ මං දකින්නේ දේශපාලනයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට නිලධාරියා හරහා පළාත් සභාවේ පාලනය වෙද්දිත් දැඩි දේශපාලනට හසු වෙලා ජනතාව දුක් විඳිනවා.
ඔබතුමාගේ ප්‍රශ්නය වනම් හොඳයි.
මේ ප්‍රශ්නේ තමයි
අහන්න.
පළාත් සභාවයි මහාණ්ඩුවයි ඝර්ෂණයක් ඇති වෙලා තියෙද්දිත් පළාත ජනතාව ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මේ ප්‍රශ්නට විසඳුමක් ඊළඟ පළාත් සභාව පිටෙව්වත් මට පේන්නේ නැහැ. මොකද එතනත් අර්බුදයක් ගොඩනැගෙන නිසා. ඔබතුමාට පුළුවන් නම් මේ පළාත් සභාවල විශේෂයෙන් පුත්තලම කුරුණෑගල පළාත් දෙක තමයි මේකට මුහුණ දීලා තිබෙන්නේ. සමතුලිතතාවයක් මේ බඳවා ගැනීම ක්‍රමවේද සහ එක එක්කෙනාට උමනා බල බඳවා ගැනීම සිදු නොවන විධිමත් පරීක්ෂණයක් පවත්වලා දැන් බැයිද මේ පළාත් සභාව මේ මොහොතේ පළාත් සභාවට කවුරුත් බලධාරින් නැහෙනේ. යම්කිසි මේ පළාත් සභාව යම්කිසි විමර්ශනයකට භාජනය කරන්න
බැහැ.
ඔය ඇත්ත වශයෙන් ඒ ගැන තමයි මම ප්‍රියන්ත මන්ත්‍රීතුමාට ඉස්සෙල්ලාම කිව්වේ නියෝජ්‍ය කතානායකතුමනි. දැනට ලංකාවේ තිබෙන විශාලම ජනගහනයක් ඉන්න වයඹ පළාත් සභාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 30ක්, ඒක පුත්තලන් දිස්ත්‍රික්කයේ 15කට ආසන්න ප්‍රමාණයක් 16ක්. එතකොට මේ 16ක් තිබෙන දිස්ත්‍රික්කයේ ගත්තොත් වනාන්ත විල්ලුව එහෙම නැත්නම් ආනමඩුව ප්‍රදේශවල අදටත් පාසල්වල සහ අනෙක් පළාත් පාසල්වල පළාත් ආයතනවල නිලධාරීන්ගේ බරපතල හිගයක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුකාරවරුන්ගේ ඇතැම් මැදිහත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාව උල්ලංඝනය කරමින් සිදුවෙන අවස්ථා අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා එවැනිදී
පාලිමේන්තුවේ නැවත මේක අධ්‍යයනය කරලා ප්‍රියන්ත ඉදිරිපත් කරොත් අපිට පුළුවන් මේක නිවැරදි තැනකට ගමන් කරන්න අවශ්‍ය මාර්ගය හරිගස්ස ගන්න.
දෙවෙනි අතුරු ප්‍රශ්නය පොතමයි.
මේක ප්‍රශ්නයක් විදියට නෙවෙයි. මේක ආපහු ඉදිරිපත් කරන්නවත් උත්තර ලබන්නවත් මේසගේ අවධානය යොමු කරන්නේ වනාත විල්ලුව නවගත්තේගම ඔබතුමායි කටින්ම කියපු නිසා එවැනි ප්‍රාදේශ සභාව පින්නලා කුරුණෑගලපත් වෙන මහ ඇමති වේවා එහෙම නැත්නම් ආණ්ඩුකාරවරයා වේවා තමන්ගේ දිස්ත්‍රික්කවලින් තනතුරු පුරවනවා. පුරවලා ඉතාමත් කෙටි කාලයක් තුළදී ඒ බලය පාවිච්චි කරලා ඒ ස්ථාන මාරුවරන් නැවත ඒ පුරප්පාඩු පවතිනවා. මේක දිගින් දිගට පුත්තලන් දිස්ත්‍රික්කයට සිදුවෙන හානියක්. මේක රෝහල් පද්ධතියටත් එහෙමයි, පාසල් පද්ධතියටත් එහෙමයි, සුළු සේවක පද්ධතියටත් එහෙමයි. මේක දිගටම සිදුවෙනවා එමත්තුමා. නිසා මේක නවත්තන්න ක්‍රමවේදයක් මේ මොහොතේ පවත්වුවේ නැත්නම් ඉදිරියේ නැවත පළාත් සභාවක් පත් වුණාම නැවත මහ ඇමතිවරයෙක් පත් වුණාම මේ කටයුත්ත දිගට සිදුවෙනවා. නිසා මම ඔබතුමාගේ අවධානය යොමු වෙන්නේ අඩුම තරමේ ඒ පැතිවලට පත්වීම් ලබා දෙද්දී ඒකට අවුරුදු 4ක් හෝ 5ක් හෝ සේවය කරන්න පුළුවන් එග්‍රිමන්ට් එකකට ඇවිල්ලා. එහෙම නැත්නම් උපාධියෙන් ගන්න බැරි නම් උසස් පෙළෙන් හරි සාමාන්‍ය පෙළෙන් හරිගෙන හරි ඒ ප්‍රදේශයේ සේවය කරන කණ්ඩායමක් පත් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් මහාණ්ඩුවයි පළාත් සභාව එකතු වෙලා ඇති කරන්න කියලා තමයි
ඔබතුමා ඇමතුමා
මේ කතානායකතුමනි ප්‍රධාන ලේකම්වරුගේ සාකච්ඡාවේදී මේ ගැන අපි අරගෙන තිබෙනවා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සම්පූර්ණ ඇත්ත ප්‍රියන්ත මන්තුමා කියන එක මමත් ඒ ප්‍රදේශය පිළිබඳ අවබෝධයක් තියෙන නිසායි කිව්වේ. මේ ගැන අපි කැබිනට් බණ්ඩේට මම ප්‍රධාන ලේකම්වරුගේ වාර්තා සමග කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නම් ඒකේ පළාත් ලේකම්වරුගේත් එකඟතාවය ලබාගෙන.
බොහොම ස්තුතියි. ප්‍රශංකාට ගරු තුෂාරේන්දුනි නමස්කාර මැතුමා.
අහනෝ
ගරු රාජ්‍ය පරිපාලන ආපදා ක්‍රමන කරන පශ්චම්පසංවදන අමාත්‍යතුමාගේ නැසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අයන්නට එක පිළිතුර 2019 ජූලි 3 වෙනි දිනට ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ උපරිම තත්ත්ව වාර්තාව අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 4399ක් දැඩි නියගේ හේතුවෙන් පීඩාවට පත් වී තිබෙනවා. අයන්නට දෙකේ පිළිතුරෙන් අහන්නේ පීඩාවට පත් වූ එම පවුල් පිළිබඳ වාර්තා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වෙන්වෙන් වශයෙන් කොහොමද කියලා. අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් 541යි, පුජ්ජලීන් 1613යි, උඩුබද්දාව 249යි, පවුල් පුජ්ජලීන් 776යි, කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 25ක්, පුජ්ජලීන් 93ක්, පොල්පිතිකම 1975යි, පවුල් පුජ්ජලීන් 6330යි, කුලියාපිටිය නැගෙනහිර පවුල් 293යි, පුජ්ජලීන් 1263යි, මාස්පොත කොට්ටාසේ පවුල් 59යි, පුජ්ජලීන් 214යි, ගිරිබාව පවුල් 544යි, පුජ්ජලීන් 1373යි, මාවතගම කොටසේ පවුල් 173යි, පුජ්ජලීන් 566යි, පොල්ගහවෙල පවුල් 185ක් සහ පුජ්ජලීන් 548ක්, ගල්ගමුව කොට්ටාසේ පවුල් 355යි, පුජ්ජලීන් 1439යි. ඒ අනුව නියගෙන් විපතට පත් වූ පවුල් සංඛ්‍යාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4399යි, පුජ්ජලීන් සංඛ්‍යාව 14215යි. ආ තුනට පිළිතුර ජාතික අයවැය චක්‍රලේඛ 3/2016 අනුව පානීය ජල ගැටලුව පවතින දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් පානීය ජලය බෙදා හැරීමට රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ පසු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රතිපාදන නිකුත් කරනු ලබයි. ඊට අමතරව අමාත්‍යාංශය මගින් ලීටර 1000ක ජල ටැංකි, ට්‍රැක්ටර්, බවුසර් සහ ලොරි බවුසර් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අවශ්‍යතාවයේ මත එම දිස්ත්‍රික්කවලට ලබා දී තිබෙනවා. ඒ අනුව පොදු ස්ථානවල ස්ථාපිත කර ඇති ජල ටැංකිවලට ට්‍රැක්ටර් බවුසර් සහ ලොරි බවුසර් යොදා ගනිමින් අඛණ්ඩව ජලය සැපීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සම්බන්ධීකරණය කරනවා. මෙම ට්‍රැක්ටර් බවුසර් සහ ලොරි බවුසර් සඳහා ඉන්ධන, රියදුරන් හා රිය සහායකින් සඳහා අතිකාල, බටා සහ පිරිසිදු ජලය සඳහා ගෙවීම කිරීමට ජාතික අයවැය චක්‍රලේඛ 3/2016 අනුව නිකුත් කරනු ලබන ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් යොදාගනු ලබනවා. 2019 අගෝස්තු 21 වෙනි දින වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන ඇමනම 3 සඳහන් වෙනවා. මම ඒක ඔබතුමාගේ දැනගැනීමට සභාගත කරන්නම්. ආ පැන නොනගී
ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ
ගරු කතානායකතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය මං මෙතන රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතුමත් හිටියානම් ඉතාමත්ම හොඳයි. මං පළමුවම සෑහීමකට පත්වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියඟේ නිසා පීඩාවට පත්වෙච්ච පවුල් ප්‍රමාණය 4700 ගණනක් හැටියට සඳහන් කිරීම පිළිබඳව මං පළමුව සෑහීමකට පත්වෙන්නේ නැහැ. එතකොට එතුමා ඒ පිළිතුර තුළ අපි දැක්ක සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවුල් ප්‍රමාණය පවුල් 150යි 200යි 300 ගණන් ඒ වගේ ඉතාමත්ම අඩු පවුල් ප්‍රමාණයක් ගැන තමයි සඳහන් වුණේ. සාමාන්‍යයෙන් පවුල් 150ක් කියපුවාම එක ග්‍රාම සේවා වසමක නියෝජනය කරන පවුල් ප්‍රමාණයක් වගේ ප්‍රමාණයක්. හැබැයි අපි මේ දිස්ත්‍රික්කයේ ප්‍රායෝගිකව ජීවත් වෙච්ච පුද්ගලයන් හැටියට දේශපාලකයන් හැටියට අපි දැක්ක මේ නියඟේ නිසා මොනතරම් පීඩනයට පීඩාවට පත් වුණාද කියන එක. මම පළමුව මේ සංඛ්‍යාලේඛන පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. ගරු ඇමතුමා මේක කරුණාකරලා හිටියානම් හොඳයි. මේ වගේ සංඛ්‍යාලේඛන ලබා දීමෙන් මම මේ තේරෙනවා මේ ආපදා තත්ත්වයන් සඳහා ලබා දීලා තියෙන විසඳුම් මොනවද කියන එක. විශේෂයෙන් නිලධාරීන්ගෙන් තමයි ගරු ඇමතුමාට මේ සංඛ්‍යාලේඛන දත්ත ලැබෙන්න ඇත්තේ. ඉතින් මම විශේෂයෙන් මගේ කනගාටුව පළ කරනවා ගරු ඇමතුමා කරුණාකරලා මේ තොරතුරු ලබා දුන්න නිලධාරීන් පිළිබඳව වහාම අවධානය යොමු කරලා මේක පිළිබඳව මේ සත්‍ය තොරතුරක් නෙමෙයි මේ ලබා දීලා තියෙන්නේ. මොකද අපි දැක්ක ගම් පිටින් ප්‍රදේශ පිටින් බීමට වතුර ටිකක් නැතුව වැව්වල වැව් පිට්ටනියවල ලිංහාරගෙන වතුර හොයපු කිලෝමීටර් ගණන් වතුර හොයාගෙන විවිධාකාරයෙන් ලෑම්මාස්ටර්වලින් ට්‍රැක්ටර්වලින් විවිධාකාරයෙන් පීඩාවට පත්වෙච්ච මිනිස්සු බුරුතු පිටින් අපි දැක්කා. ඉතින් මේ සංඛ්‍යාලේඛන ගැන නම් මම කිසිම ආකාරයකට සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඕක මම ප්‍රසිද්ධයේ කියනවා. ඕක ප්‍රායෝගික නොවන උත්තරයක් සහ ප්‍රායෝගික නොවන පිළිතුරක් හැටියට
ඔබතුමාගේ ප්‍රශ්න අහන්න
කරුණාකරලා ගරු ඇමතුමාගේ මේක අවධානය යොමු වුණොත් හොඳයි. මේ ආකාරයේ සාවත් කොයි ආකාරයෙන් නිර්ණායක අරගෙන මේ ඉලක්කම් ටික ගෙනාවද කියන මම දන්නේ නැහැ. දැන් මේක හරියට මට පේන්නේ වතුර නැතුව පිපාසයෙන් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න කීප දෙනෙක්ගේ සංඛ්‍යාලේඛනයක් මෙතන ගෙනාවද කියන කාරණේ ගැන මම මගේ කනගාටුව පළ කරනවා. එතකොට මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි කුරුණෑගල දිස්ත්‍රික්කය කියලා කියන්නේ ජනාවාසකරණය අතින් කොළඹ දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පස්සේ දැන් වේගයෙන් දියුණු වෙන දිස්ත්‍රික්කයක්. එතකොට අපි දැක්ක පහුගිය කාලවල වල අපිට නියඟේ එනකොට මාස ගණන් අපි නියඟයෙන් පීඩා විඳිනවා. ගම් වතුර එනකොට දැන් අදත් මේ එනකොට
ගරු මන්ත්‍රීතුමා කරුණාකරලා ප්‍රශ්නය අහන්න.
ඒක තමයි තද බල වැස්ස. එතකොට මේ දිගින් දිගටම ආපදාවට ලක් වෙන රටක් සමස්ත රටක් හැටියට අර කතාවක් තියෙනවා කරදරය ඔබට කරදර කරනතුරු ඔබ කරදරයට කරදර නොකර සිටින කියන එක. එතකොට ආපදා කළමනා කරන අමාත්‍යාංශය කරදර කරනතුරු කරදරයට කරදර නොකර ඉන්න අමාත්‍යාංශයක්ද එහෙම නැත්නම් ආපදාවන් සඳහා කළමනාකරණ ජාතික ආපදා කළමනාකරණ සැලැස්මක් පිළිබඳව විද්‍යාත්මකව කටයුතු කරලා තියෙනවද ඒ පිළිබඳව වැඩසටහනක් තියෙනවද කියන එක.
ගරු ඇමතුමා
අලමෙන් නියෝජ්‍ය කතානායකතුමනි එතුමා අහපු ප්‍රශ්නවලට දීපු සංඛ්‍යාලේඛන පිළිබඳ එතුමා සෑහීමට පත් වෙන්නේ නැති බව කිව්වා. මම ඒ ගැන කියන්න ඕන රාජ්‍ය පරිපාලන ඇමතිතුමා තමයි එතුමාට අද මේ සභාවට එන්න බැරි නිසා මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න කියලා මට දුන්නේ. ඒ පිළිබඳව එතුමාගේ අවධානයට නැවත යොමු කරන්නම් ඔබතුමාගේ අදහස. වැඩපිළිවෙළවල් පිළිබඳව ඇහුවා. ඇත්ත වශයෙන්ම අමාත්‍යාංශයේ සතුව වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාට පසුව දීර්ඝ විස්තරයක් අවශ්‍ය නම් අපිට ලබා දෙන්න කටයුතු කර තැහැ.
අන්ත කරුණාතිලක මේතුමාට මේකට හරි උත්තරයක් දෙන්න බෑ. ඉතින් මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් කරදරයේ ආපදාව ආවට පස්සේ ඒ ඉන්න රාජ්‍ය තන්ත්‍රයේ සහ ගමේ ඉන්න නිලධාරී කට්ටලයේ උපයෝගී කරගෙන තාවකාලික ක්ෂණික විසඳුම් සකස් කිරීමක් තමයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තුළ සිද්ධ වෙන්නේ. මට අහන්න තියෙන දෙවෙනි ප්‍රශ්නේ මේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය කියලා කියන්නේ හදිස්සියේ මැතිවරණයක් ආපුවාම රාජ්‍ය නිලධාරී මැතිවරණයකට යොදා ගන්නවා වගේ ආපදාවක් ආවහම ඒක තාවකාලිකව ඒකට යොමු කරන සංකල්පයෙන් බැහැරව ගිහිල්ලා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සතුව යම් සේවකයන් පිරිසක් යම් නිලධාරීන් කණ්ඩායමක් ඒ හා සමාන සමග බැඳිච්ච පූර්ණ කාලීන සේවකයන් පිරිසක් මේ පිළිබඳව සොයා බලන්න ගවේෂණය කරන්න පෙර සූදානම් ඇති කිරීම සඳහා එවැනි සංචිතයක් ඇති කිරීමට පියවර නොගන්නේ මන්ද කියන එක තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න.
කර ඇමතුමා.
ප්‍රධානට යොමු කරන්නම් ඒක.
හරි බොහොම ස්තුතියි ප්‍රශාංක 9 ගරු වාසුදේව නානකර මැතිතුමා. ප්‍රශාංක 10 ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා. අහනවා ගරු නිවාස ඉදිකිරීම් සංස්කෘතික කටයුතු අමාත්‍ය මැනැසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අයන්නේ එකට පිළිතුර ආරම්භ කළ මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 1124යි. අයන්න දෙකට පිළිතුර ඉදිකර ඇති මුළු නිවාස සංඛ්‍යාව 30411යි. අයන්න තුනට පිළිතුර වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 685.812යි. ආ එකට පිළිතුර ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘති සංඛ්‍යාව 15යි. ආ දෙකට පිළිතුර දෙල්තොට කුණ්ඩසාලේ උඩුදුම්බර යටිනුවර මැදදුම්බර දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. ආ තුනට පිළිතුර වැඩ නිම කළ ව්‍යාපෘති සංඛ්‍යාව 2යි. ආ හතරට පිළිතුර වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 30,30,30,36.36යි. ඈ පිළිතුර ඔව් ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතී. ඊළඟ එක අදාළ නොවේ.
මුතුමයි පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මං හිතන්නේ අපි දකින විදිහට මේ නිවාසයක් ඉදිකිරීම සඳහා ලක්ෂ 4ක ණය මුදලක් තමයි එක් නිවාස හිමියෙක් සඳහා ලැබෙන්නේ. ඒ සඳහා පොලියක් මාසිකව අය කරනවා. මේ සඳහා රාජ්‍ය සේවකයන් දෙදෙනෙක් කැපේට තබා ගන්නවා. මේ ණය මුදල අවුරුදු 14ක් 16ක් අතර කාලෙදී ගෙවෙන බව තමයි මම දන්නේ. ඇත්තෙන්ම ඉතිහාසය ගත්තහම ගෙයක් හදලා යතුර තමයි අදාළ නිවාස හිමියට ලැබෙන්නේ. මං හිතන්නේ මේ නිවාස ඇමතිවරයා යටතේ දිගින් දිගටම සිද්ධ කරන්නේ මේ රටේ දුප්පත් ජනතාව, ඉඩමක් නැති ගෙයක් නැති ජනතාව ණයකරුවන් හැටියට පත් කිරීම තමයි මේ වෙනතුරු සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා මම සතුටු වෙනවා ඔබතුමා ඇමතිවරයා, මං හිතන්නේ මේ අපි මේ කාල පරිච්ඡේදෙම පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා දැක්කේ නැ. මං හිතන්නේ මම දකින විදිහට දේශපාලන උමතුවට නැමැති මේ රළපහලට අවුසුන මේ ඇමතිවරයා අහස පොළව ගැටලන්ට මහා යුද්ධයක යෙදෙන අවස්ථාවක්. මම හිතන්නේ
ඔබතුමා ප්‍රශ්නය වණන් හොඳයි කරුවන් මන්ද.
ඔබතුමා මට අහන්න දෙන්න ප්‍රශ්නේ. පස්සේ
මම අහගෙන ඔබතුමා
එක්සත් ජාතික පක්ෂ ඇමතිරුන්ට වෙනම අපිට වෙනම
කතා කරන්න
බෑ. අපි අපිටත් අයිතියක් තියෙන, අපි
නාරේ මේ
තෙන්ඩ ආවේ.
මරු මන්ද ඔබතුමා දෙපැත්තම එක විදිහම සලකන්නේ. කරුණා කළ ඔබතුමා ප්‍රශ්නය අහන්න.
ඔබතුමා අපිට හරස්සම
ප්‍රශ්නය අහන්න කරු මන්ද.
එයාට ඉඳුල් වලට තුසාරට එකයි මට එකයි.
ඔබතුමා ප්‍රශ්නය අහන්න කරුණා
කර. මට කාලය අවශ්‍යයි. මට කාලය දෙන්න.
ප්‍රශ්නය අහන්න.
දැන් ගරු ඇමතිතුමා පිස්සෙක් කැමති වුණත් එකයි, රජෙක් පිස්සෙක් වුණත් එකයි. මට මේක තමයි කියන්න දෙන්නේ. දැන් ඊයේ ඇමතිවරේ අපේ മന്ത്രിවරේ ප්‍රශ්නයක් ඇහුවා. හතරවෙනි පාරට ඇමතිවරයා පාර්ලිමේන්තුවේ නැහැ. අර්ජුන රණතුංග ඇමතිතුමාගේ ඊයේ පත්තරේට මම දැක්කා කියලා තිනවා මේ අවුරුදු 4ට එක ඇමතිවරේ කරපු දෙයක් නැහැ කියලා. මේක පේනවා මේ පාර්ලිමේන්තුවේ අවිල්ලා තියෙන ඇමතිවරු දිහා බලපුවාම. අදත් මේක මේ විදිහයි සිද්ධ වෙලා තියෙන නිසා මම සතුටු වෙනවා. ගයන්ත ඇමතිතුමා හැමදාම පාර්ලිමේන්තුවේ වාඩි වෙලා, ඒ වගේම කිරියෙල් ඇමතිතුමාට ජනාධිපති අපේක්ෂකම දෙන්න, අපේ දිස්ත්‍රික්කේ අපි ඡන්දයක් දෙන්න එතුමාට. මොකද එතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ගයන්ත ඇමතිතුමා උත්තරයක් හරි දෙනවා, කාගේ හරි කෙහෙම් මලක් හරි ඇවිල්ලා එතුමා කියවනවා, අපි ඒක අහගෙන ඉන්නවා. මේ අදාළ ඇමතිවරයා ඇවිල්ලා උත්තර දෙන්න ඕන. මේකයි ඇත්ත. ඒ නිසා මම ඈ ඔබතුමා අඩු ගානේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මෙයා මේ ජනාධිපතිවන්ට සිහිනම වගෙන මේ මගුල් කරනවා. මේ උත්තර දෙන්න නැමැතික මේ එතුමා වගකීම ඉස්ස කරන්න. තව ජනාධිපති වෙච්චම මොනව කරන්නද එතුමා? එතුමට එව්වා හම්බෙන්නේ නැහැ. කවදාවත් අපි දෙන්නෙත් නැහැ. ඌ වෙන්නෙත් නැහැ. ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමාට පළවෙනි අතුරු ප්‍රශ්නය, මේ පොලී ණයට නිවාස හදන්න දීලා මේ ණයකරුවන් කරලා මේ අපේ රටේ අහිංසක මිනිස්සු ටික, මම හිතන්නේ බෝඩ් එකට යනවා තව ගයක් හදාගන්න පුළුවන් මේ විවෘත කරන බෝඩ් එකට. මම දැක්කේ නැ මේ අමාත්‍යංශවල කිසි කෙනෙක් මෙච්චර වේදම් කරනවා බෝඩ් එකටයි. දැන් නාවල පිටියේ පෝස්ටරේ ගහනවා උදාගම තියෙන අනුරාධපුරේ පත්තරේ පිටුගණන් දානවා. මේවට කවුද සල්ලි ගෙවන්නේ? මෙවගෙන් තව ගෙවල් හදන්න පුළුවන්. මම දැක්කේ නැහැ කිසිම අමාත්‍යවරයෙක් දාපේ රවුෆ් වගේ මම එතුමන්න ඔබතුමා වැඩක් කරන මම දැක්කේ නැහැ ඔච්චර පිටුගණන් පත්තර වලට දාලා වියදම් කරනවා. ඒ නිසා මම හිතන්නේ ගයන්ත ඇමතුමාගේ එහෙම වෙන්නත් නැත්නම් කිරියල් ඇමතුමා හැම දෙයක් කරලම නැහැ. ඒ නිසා ගරු ඇමතුමනි මම ඔබතුමාගෙන් අහන ඔබතුමාට මේකට උත්තරයක් දෙන්න බැරි වෙයි. ඒ වුණාට මම ඔබතුමා නැගිටලා මොනව හරි කියන හින්දා ඔබතුමාගෙන් අහනවා මේ නිවාස ණය දැන් ඔබතුමාල්ලගේ කාලේ අවුරුදු අපි හතරක් ඉවර කරලා තියෙන්නේ. දැන් මේ ණය කරන මිනිස්සු අවුරුදු 14ක් ණය ගෙවන්න ඕන. එතකොට එනාණ්ඩුත් එක ණයට පත් කරලා තමයි මේ මිනිසුන්ට ගෙවල් හදලා දෙන්නේ. ඔබතුමා මේක පිළිගන්නවද නැද්ද කියන එක ඔබතුමාගෙන් අහන්න කැමතියි.
මේ ණය
නියෝජ්‍ය කතානායකතුමනි එතුමා කතාවක් පැවැත්වුවේ විතරක් හරියට දෙන්න තියෙන්නේ කෙටියෙන් ඉතින් මේ වැඩසටහනට මේවයි ජනතාව බොහොම අගය කරනවා. හිසට සෙවණක් ලැබෙනකොට බොහොම සන්තෝෂයෙන් මේ මිනිස්සු දරු පවුලක් එක්ක අලුත් බලාපොරොත්තුවක් ඇතුව ඒ වැඩසටහනට යන්නේ. ඒ වගේම එතුමාට කියන්න ඕන මම මේ නිවාසවලට අමතරව මේ හැම පවුලකටම කිසිම සද්දයක් නැතුවට අගෙයීමක් ප්‍රචාරයක් නැතුවට නොමිලේ ඉඩම් කෑල්ල ලැබෙනවා. ඒ ගැන කතාවක් වෙන්නේ නැහැ. නමුත් ඒක එන්න එන්න දවසෙන් දවස වටිනකම වැඩි වෙන පර්චස් 15ක් 20ක් මේ මිනිසුන්ට නොමිලේ ලැබෙනවා. ඒකත් අගය කරන්න ඕන.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ
අරුව ඇමැතුමනේ ඒක ඔබතුමා කරන දෙයක්. හැබැයි මේකේ පළවෙනි ස්තුතිය ලැබෙන්න ඕන හෙක්ටර් කොබ්බකඩුව ඇමැතුමාට. එතුමා තමයි මේ ඉඩම් පනත ගෙනල්ලා ඉඩම් ප්‍රතිසස්කරන පනත ගෙනල්ලා 72 ඉඩම් පවර ගත්තේ. පළවෙනි සහතිකය ලැබෙන්න ඕන හෙක්ටර් කොබ්බකඩුව. ඊට පස්සේ ඔබතුමා දෙන එකට ඒ සම්මානය ඔබතුමාට ලැබිය යුතුයි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම දකින විදිහට මේ ඇමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. 225 එකට තේ එකක් බිල නැ කවදාවත්. එනිසා මම දැක්කා කිරියල්ල ඇමැතිතුමත් එදා හිටියා. මම යටිනුවර මට දැනට ලැබිච්ච ආසනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි කිරිමැටිය ගම විවෘත කරන්න ගිය අවස්ථාවේදී අවුරුදු 80කට වයස ආච්චි කෙනෙක් මෙතුමට තේ එකක් දුන්නා. මෙතුමා ආපහු තේ එක එතුමා අතට දුන්නා. නෑ මම ප්‍රශ්නේ අහන්නේ. මම ප්‍රශ්නේ අහන්නේ ගරු ඇමැතිතුමනි මට ඉඩ දෙන්න ප්‍රශ්නේ අහන්න එන්නේ.
මම කියන්නේ මේ විශේෂ අදාළ දෙයක් අහන්න ඕනේ. ඒකයි
අහන්නේ. නෑ නෑ අදාළව තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. තමුන්නාන්සේටනම් බගල් පස්සේ ඇද්ද ආයෙත් අහගන්නද ලෑසි ඉතුරු ටික
හරි ඕන ඕන බේස්. ඔබතුමා ප්‍රශ්න අහන්නකෝ කරුණා කරලා.
තමුන්නාන්සේටම අනවශ්‍ය ප්‍රශ්න. තමුන්නාන්සේටම පටලවා ගන්න එපා. අහගන්න එපා ඉතුරු ටික. මොනවද කියන්නේ?
ගරු මන්ත්‍රීතුමා හරි අපි දැන් ප්‍රශ්න අහමු.
අරු
ප්‍රශ්න අහමු.
ගරු ඇමතුමනි මේ නිවාස ඇමතිතුමා සභාවට එන්නේ නැත්ද? එතුමා වෙන ලෝකවල වැඩ කරන අපි නාවල පිටියේ ඉඳලා උදේ පාන්දර 4ට නැගිටලා මේ ප්‍රශ්නේ අහන්න ආවේ. අපිට පස්සේට උත්තරයක් කැමැත්තුමගෙන් හම්බෙන්නේ නැහැ. හැබැයි ඔබතුමා මොනවා හරි කියනවා කවුරු හරි ඉදිරියට දෙන එක මෙතන කියවනවා. අපි ඒක හරි පිළිගන්න මෙතන ලෑස්ති වෙනවා. හැබැයි මම ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අදාළ ඇමතිවරු අද උත්තර දෙන්න කවුරුත් නැහැ. ඔබතුමා තමයි හැමදාම කාගේ හරි දෙයක් කියවන්නේ. අගමැතිතුමා සභාවට උත්තර වලට ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. ඇමතිවරු වෙන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ තමුන්නාන්සලා ඊටා කලකිරීමෙන් මෙතෙන්ට ඇවිල්ලා මේ උත්තර ටික හරි දෙන්නේ. මොකද තමුන්නාන්සලාට ලැබෙන මුදල් ප්‍රමාණවත් ඇත්තෙන නිවාස අධිකාරියට ලැබෙන මුදල් ප්‍රමාණවත් ඇත්තෙන. හැබැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒකගේ ලොතරැයියරුවෙන් ලැබෙන මුදල් මං හිතන්නේ භාණ්ඩාගාරේ හිස් කරලා මෙතුමා අනවශ්‍ය විදිහට වියදම් කරලා තියෙන පෝස්ටර් වලටයි පත්තර වලටයි. ඒ නිසා මම අහන දෙවෙනි අතුරු ප්‍රශ්නේ මේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගරු අමාත්‍යතුමා ණය පිට ණය බර පටවෙමින් මේ කරන સિદ્ધාන්තය තුල මම හිතන්නේ එන ආණ්ඩුවකටත් මහා බරක් වෙනවා මෙතුමා කරන මේ කටයුතු. එනිසා මේ නිවාස සෑදීම සඳහා මේ ගන්නා ක්‍රියාමාර්ග මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මේ 225 අතරින් ඔබතුමත් පිළිගන්නවද මේ වීදම් කරන විදිය මේ මිනිස්සු අහිංසක මිනිස්සු ණය කිරීම පිළිබඳව ඔබතුමා එක පිළිගන්නවද නැත්නම් ඇමතුමා ලව්ව මට උත්තරයක් ලබා දෙනවද කියලා දෙවෙනි
ප්‍රශ්නේ.
ඇත්ත වශයෙන්ම අපි චෝදනා පිළිගන්නේ නැහැ. මේ රටේ ජනතාව බොහොම අගය කරන වැඩසටහනක් මේක. අපි එතුමාට මේ ඇමතිතුමාම ලව්වා ලිඛිතවම උත්තරේ ලබා දෙන්න.
හොඳයි බොහොම ස්තුතියි. ප්‍රශාංක 11 ගරු සුසන්ත පුංචිනේ ඇමතිතුමා. ප්‍රශාංක 11 ගරු සුසන්ත පුංචිනේ ඇමතිතුමා.
අහනා නියෝජක කතානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු පළාත් සංවාද ඇමතිතුමාගේ නැසීමට. ප්‍රශාංක 11
මෙම පුද්ගලයා විසින් කර ඇති වාංචික ක්‍රියා සම්බන්ධයෙන් ගම්පොළ හා මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකක මගින් පවත්වාගෙන යන ලද ගම්පොළ මා ඇලිරක් වූ 93129 අනුහයදස් හත්සිය විසි නවය මහනුවර මා ඇලරක් වූ බී තිස්පන්දස් හැත්තෑව ඇලරක් පහළව දහතුන්දා සාරිසිය හතලිස් හත ඇල දාසය දරණ නඩු සඳහා පරෙන්තු නිකුත් වී ඇත. මොහු විසින් දක්වා ඇති පරිදි බී විසිහතදස් දෙසිය පනස්හය ඇලරක් එකොළහ දරණ නඩුවේ සැකකරුවන්ගෙන් මොහුට ජීවිත තර්ජනයක් ඇති බවට අනාවන්‍ය වී නොමැත. එසේම ඇතිවන ඕනෑම හදිසි තත්ත්වයකදී ඔහු වෙත ආරක්ෂාව ලබාදීමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක දැනුවත් කර ඇත. මහෙස්ත්‍රාත් අධිකරණයේ බී 24256 ඇලරක් 11 අංක දරන නඩුවට අදාළව මොහු වෙත ආරක්ෂාව ලබා දෙන ලෙස කර තිබූ මහෙස්ත්‍රාත් නියෝගය අවලංගු කර දෙන ලෙස අපරාධයක වින්දනයක් සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ටාසය විසින් කර ඇති ඉල්ලීම අනුව කටයුතු කරන ලෙස ගරු මහේස්ත්‍රාත්තුමා නියෝග කර ඇත. ආ පැන නොගැනි.
ඔබතුමයි පළවෙනි අතුරු ප්‍රශ්නය.
පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි ගරු ඇමතුමනි, රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය එහෙම නැත්තං රාජ්‍ය ඇමතුමා හැටියට පොලිසියේ වකිමත් ඔබතුමාට මම හිතන් තියෙනවා. අපි ත්‍රස්තවාදය අතහැරලා ජාතික දේශපාලනය මත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ගලෙක් ආවම අපි එක මේ රටේ අගය කරලා තියෙනවා. එහෙම පක්ෂ ගණනාවක ජනතාව අපේ ඉන්නවා. මම අහන්න යන්නේ නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති පිල්ලයන් පිළිබඳව. එතුමා දැන් අවුරුදු 4.5ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා තියෙනවා. පහුගිය සතියේ එතුමාගේ පක්ෂයේ ආරාධනාවක් අනුව එතුමාගේ 44 උපන්දිනයට සහභාගි වුණාම එතුමාගේ ඒ දේශපාලන පක්ෂයේ කණ්ඩායම ඒගොල්ලෝ මට ලිපියක් ඉදිරිපත් කරා. ඒ ලිපියේ තිබ්බේ එදා ඒගොල්ලෝ ත්‍රස්තවාදී වැළඳගෙන ඉඳලා පසුව ඒ ත්‍රස්තවාදී කටයුතු වලින් ඉවත් වෙලා ඒක වැරදි කියලා ප්‍රජාතන්ත්‍රවාදීව එතුමා දේශපාලනයට ඇවිල්ලා එහෙම හැමති වෙලා කටයුතු කරලා ඊට පස්සේ එතුමාව යම් හේතුවක් මත අත්අඩංගුවට ගෙනල්ලා අවුරුදු 4.5ක් ඉන්නවා රිමාන්ඩ් බන්ධනාගාරේ. ඉතින් එතුමාගේ කණ්ඩායම කිව්වේ වරදක් කරලා තියෙනවා නම් එතුමාට චෝදනා ගොනු කරලා එතුමාට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගත්තර කමක් නැහැ. රිමාන්ඩ් බන්ධනාගාරේ ගත කිරීමෙන් එයා ඇතුළු තවත් කණ්ඩායම් ඒගොල්ලන්ට හැංගෙනවා කියලා ඒගොල්ලන්ව නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ නැතුව වෙනත් පැත්තකට යොමු කරන්න හදනවාද? ඒගොල්ලෝ එහෙම වෙන්නේ නැහැ කිව්වා. නමුත් ඒ වගේම ලංකාවේ ගොඩක් බන්ධනාගාරවල ගරු ඇමතුමා මේ වගේ චෝදනාවල් ඔප්පු කරගන්න බැරුව පුද්ගලින් දේශපාලන වශයෙන් එහෙම නැත්නම් මේ රටේ නිදහස වෙනුවෙන් පහුගිය කාලේ කැපවිලා කටයුතු කරපු විශාල පුද්ගලින් සංඛ්‍යාවක් රිමාන් බන්ධනාගාරගතවල ඉන්නවා. ඉතින් මේ අයට චෝදනා තියෙනවා නම් චෝදනා අධිකරණයට ඉදිරිපත් අධිකරණයට දාලා නඩු කියන්නත්, එහෙම නැත්නම් මේ අයව රිමාන් බන්ධනාගාරවලින් නිදහස් කළා අනිත් ප්‍රවේශයන්ට වගේ ඒ කටයුතු කරන්න ඉඩ අවස්ථාව ලබා දීමට නොහැක්කේ මන්ද කියනම ඔබතුමාගෙන්
පරිස්සමෙන්
අහන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, ඒ ගැන මං අපේ නීතිපතිතුමත් එක්කත් සාකච්ඡා කළා. එතුමාගේ උපදෙස් අරගෙන අපි එක ආපෝ බලන්නම් එවැනි අසාධාරණයක් වෙලා තියෙනවද කියලා. නීතිපතිතුමාගෙන් ඒ උපදෙස් ටික අරගෙන තමයි අපිට ඒ ක්‍රියා.
ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්න තමයි ගරු මන්ත්‍රීතුමා, දැන් පහුගිය අප්‍රේල් 21 ඒ වෙච්ච බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ ආරක්ෂාවට කියලා ආරක්ෂාව නිසා වෙඩි බෙහෙත් ඒ වගේ ඩයිනමයිට් ඒවා සේවා නූල් ඒ වගේ දේවල් වලින් අපේ රටේ නිෂ්පාදනය කරන අංශයට දැඩි බලපෑමක් සිදු වෙලා තියෙන අවශ්‍ය කරන ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ කියලා. මේක ලංකාවේ දිස්ත්‍රික්ක හැම එකකම තියෙනවා. මොකද යම්කිසි කටයුත්තක් සංවර්ධනයක් කරනවා නම් කළුගල් අවශ්‍යයි. කළුගල් අතින් කඩලා කරන්න බෑ. ඉතින් ඒවා විශාල ගලුගල් කඩන්න නම් ඩයිනමයිට් ඒ වගේම නූල් ඒ වගේම අවශ්‍ය කරන උපකරණ අවශ්‍යයි. ඉතින් ඒවා
නිසි පරිදි නිකුත් වෙන්නේ නැති නිසා රටේ අපේ දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතුළු ලංකාවේ ගොඩාක් පළාත්වල සංවර්ධන කටයුතු ඉතාමත්ම මන්දගාමීව යන්නේ. ඉතින් මේක කොයි රජයට වුණත් බලපාන ලොකු දෙයක්. ඒ නිසා ඒ අයට නිසි ක්‍රමවේදයකින් එක තැනකින් හරි නිසි ක්‍රමවේදයක් අනුගමනය කරලා ඒ අවශ්‍ය කරන වෙඩි බෙහෙත් ප්‍රමාණය ඒ අවශ්‍ය කරන අඹුද්‍රව්‍ය ලබා දීමට ඔබතුමාට කටයුතු සලසා දෙන්න පුළුවන්.
ධර්මතුමා
ඔබතුමා කියන එක හරි. ඇත්තම අපේ හිතන්නේ අපේ සංවර්ධන වැඩ කටයුතු වලටත් විශාල යම් කිසි බලපෑමක් ඇති වෙලා තියෙනවා මේ හිඟිය නිසා. නමුත් මේ ගැන දිගෙන් දිගටම ආරක්ෂක ලේකම්තුමාටත් මේ දැනුවත් වෙලා තියෙනවා. දැන් යම් කිසි ක්‍රමවේදයක් දැන් හදාගෙන යනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන්. ඒක පුළුවන් තරම් ඉක්මනින් ඒ ගැටලු නිරාකරණය කළා ඒ අවශ්‍ය විදියට වැඩ කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි. ප්‍රශංක 12 ගරු ඉන්දික අනුරුද්ධ ශ්‍රේණත්මතුමා, ප්‍රශංක 13 ගරු ජයන්ත සමරවිර මැතිතුමා, ප්‍රශංක 14 ගරු එස්.සී. මුතුකුමාර මැතිතුමා.
මම ආනවා
කෘෂිකර්ම ග්‍රාමීය කටයුතු ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග දිව ජල සම්පත් සංවර්ධන මැතිතුමා නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි කෘෂිකර්ම මැතිතුමා සති දෙකක් ඉල්ලලා තිබෙනවා.
ප්‍රශංක 15 ගරු බිමල් රත්නායක මැතිතුමා දෙවැනි මටය, ප්‍රශංක 9 ගරු වාසුදේව නානාකර මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද? බොහොම ස්තුතියි. ප්‍රශංක 12 ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
ප්‍රශ්නය අහනවා,
අභාගත කරනවා.
ප්‍රශංක 13 ගරු ජයන්ත සමරවිර මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
ප්‍රශ්නය මම අහනවා,
අභාගත කරනවා.
ප්‍රශංක 15 ගරු විමල් රත්නායක මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
සභාගත කරනවා.
බොහොම ස්තුතියි.